මීළඟට අපේ ගරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා ගරු අමාත්‍යතුමනි ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
මූල ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අප රජයේ මගින් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපේ කැබිනට් මණ්ඩලයත් අපේ රජයත් මේ රටේ විවිධ ක්ෂේත්‍රයන්හි නීති පද්ධතීන් වල තියෙන අඩුපාඩුකම් මකා දමලා කාලීන හා ගෝලීය අවශ්‍යතාවයන් අනුව නීති සමුදායක්ම සම්මත කළා. අද දින ජාතික ජනශාස්ත්‍රීය පනත අපි සම්මත කරන්නේත් එවැනි කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා මෙන්ම රටේ ජාතික ආර්ථිකයට සුවිශේෂ වූ ශක්තියක් ලබාදීම සඳහා. 1974 මුහුදේදී ජීවිත ආරක්ෂාව කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ අපි බැඳී සිටිනවා. මුහුදේ ඒ ගමන් ගන්නා ගමන් කරනු ලබන නෞකාවන්හි සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සකස් කිරීම සඳහා. මේ සඳහා ශ්‍රී ලංකාවේ නිසි නියාමනයක් සිදු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ මගින් අමාත්‍ය මණ්ඩලයේ මගින් මාගේ සභාපතිත්වයෙන් යුතුව ජලශාස්ත්‍රීය පනතක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට මමත් අපේ විජේදාස රාජපක්ෂ පැතුමා ඇතුළු අමාත්‍යවරුන් 5 දෙනෙකුගේ කැබිනට් අනුකාරක සභාවක් පත් කරා. මේ කැබිනට් අනුකාරක සභාව මෙකී කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් හොයලා බලලා අපේ තිබුණු ගැටුම්කාරී පරිසරය මේ ක්ෂේත්‍රයේ තුල නැති කරලා ඉතාම ප්‍රායෝගික තීරණ රාශියක් ගත්තා. ඒ අවස්ථාවේදී නාරා සංවිධානය තිබුණා, නාවික හමුදාව තිබුණා. මේ අංශ දෙකින්ම මේ ජලශාස්ත්‍රීය අංශයේ යම් යම් කාරණා හා කටයුතු වෙන්වෙන් වශයෙන් කම්පාර්ට්මන්ට් දෙකකට වෙලා කොටස් දෙකකට වෙලා කරන බව අපිට පෙනී ගියා. නමුත් මෙහිදී අපි ජාත්‍යන්තරය සමග කරන මේ වැඩ කටයුතු වලදී ඉහළම තාක්ෂණයත් පිළිගත හැකි තාක්ෂණයත් ඒ වගේම පිළිගත හැකි ආකාරයේ ගෞරවයකුත් ආකර්ෂණය කරගන්නා ආකාරයට මොන විදිහට මේ කළ යුතුද කියන කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අපි මේට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරා. එකී සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණු තමයි මේ ජලශාස්ත්‍රීය අංශය විශේෂයෙන්ම නාවික අංශයේ ඉතාම වැදගත් අංශයක්. ශ්‍රී ලංකාවැනි දූපත් රාජ්‍යයක ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අපේ රටේ නාවික ක්ෂේත්‍රයේ පුළුල් කිරීම සඳහා විශේෂයෙන්ම වසරකට නැව් 35,000ක් පමණ යන මේ මුහුදු තීරයේ යන මේ නෞකාවන් අපේ වරායවල් වලට ආකර්ෂණය කර ගැනීම සඳහා මේවාට සේවා සැපයීම සඳහා කියන මේ සෑම කාර්යකදීම මේ සිටියම් ඉතාමත්ම වැදගත් වෙනවා. ගැඹුර මුහුදු පතුලේ ස්වභාවය යනාදී වශයෙන් තාක්ෂණික කරුණු රාශියක් ඇතුළත් සිටියම් හා දත්ත සැකසීම අප විසින් කළ යුතුව තිබෙනවා. අපි මෙය කරලා තිබුණේ විශේෂයෙන්ම ඒ සඳහා ඉතාම මන්දගාමි ස්වභාවයෙන් තමයි මේ ආයතන කටයුතු කළා තිබුණේ. විශේෂයෙන්ම අපේ නාවික හමුදාව මේ පිළිබඳව ඉතා කෙටි කාලයක් තුළදී තාක්ෂණික නිපුණතාවයක් ලබාගෙන තිබුණා. නාවික හමුදාවට අවශ්‍ය මෙවලම් තිබුණා, අවශ්‍ය ශක්තිය තිබුණා, කිමිදුම්කරුවන් හිටියා. නමුත් නාරා ආයතනයට එවැනි ශක්තියක් තිබුණේ නැති බව අපිට පෙනිලා ගියා. ඒ නිසා මේ දෙගොල්ලෝ එකිනෙකා අතර සණ්ඩු සරුවල් කරගෙන ඉන්නවාට වඩා මේ සියලුම ශක්තීන් ඒකරාශී කරලා මේ ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කළ හැකි පියවරක් හැටියට අපි කල්පනා කරේ ජාතික ජලශාස්ත්‍රීය පනතක් ගෙනල්ලා මේට අදාළ සියලු පාර්ශ්වයන් එකතු කරලා ඉන් අනතුරුව මේ නියාමනය සඳහා හොඳ ශක්තිමත් නීතිමාලාවක් සකස් කරලා අපි කාරණා දෙකක් මේ බලාපොරොත්තු වෙනවා. එක කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ වැනි රාජ්‍යයක දිව කුඩා රාජ්‍යයක අපට පුළුවන් සුවිශේෂී වශයෙන් දක්ෂ වෘත්තිකයන් බිහි කරන්න. ඉංජිනේරුවරු වෛද්‍යවරු පමණක් නෙවෙයි ජල ශාස්ත්‍රීය අංශයට අයත් වෘත්තිකයන් රාශියක් අපිට බිහි කරන්න පුළුවන්. මෙය ලෝකයේ අලුත් ලෝකයට ගමනාගමනය කිරීමේදී යාමේදී අපට විශාල ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අංශය අපි වැඩි දියුණු කරගන්නට ඕන. මේ අංශය වැඩි දියුණු කර ගැනීම සඳහා අපට මෙවැනි පනතක් අපිට අවශ්‍යයි. ඒ පළවෙනි කාරණය. දෙවැනි කාරණේ තමයි මෙයින් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ. මේ සකස් කරනු ලබන සිතියම් විවිධ නැව් සමාගම් වලට විකිණීමට අපට පුළුවන්. ඒ තුළින් විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් බව අපට පෙනී ගියා. නමුත් මේ ආදායම් ඊට පෙර අපේ භාණ්ඩාගාරයට නිසි ලෙස බැර වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරා මේ සඳහා වඩාත් සුසු ක්‍රමවේදයක්. ඊළඟ කාරණේ තමයි ගරු මුලාසනවරු සභාපතිතුමනි, දැන් මේ රටේ තිබුණු ගැටුම්කාරී තත්ත්වය, අභ්‍යන්තර ගැටුම් යුද්ධ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කියන මේ සෑම අංශයකම ඉන්න විශාල පිරිසක්කගෙන් අපි යුද්ධ කිරීම පැත්තක තියලා ඒ වදයක් එවැනි තත්ත්වයක් දැන් නැහැ. ජාතික ආරක්ෂාව සඳහා කරන කටයුතු කරන ගමන්ම, මුහුදු තීරයේ ආරක්ෂා කරන ගමන්ම වෙනත් වෘත්තීන් සඳහා ඔවුන් යොමු කිරීම සහ වෙනත් අංශවල ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් හා නිපුණතාවයන්ගෙන් අපට අවශ්‍ය වැඩ කටයුතු කරගන්නට ඕන. ඉතින් මේ ජාතික ජල ශාස්ත්‍රීය පනත මගින් අපි ඒ පිළිගැනීම නාවික හමුදාවට ලබා දීලා තියෙනවා. නාවික හමුදාවේ විශිෂ්ට වූ ජල ශාස්ත්‍රීය අංශයක් තියෙනවා. නාරා සංවිධානයේ මම අලුත් තක්සේරු කරනවා නෙවෙයි, නාරා සංවිධානයේ එවැනි දක්ෂ වෘත්තිකයන් ඉන්නවා. නමුත් මේ සියලු දෙනාම එක රාශි කළා. අපිට සමස්තයක් වශයෙන් මේ අංශය ඉතාමත්ම ඉහලින් තබා ගැනීම අපිට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි මේ පනතෙන් සකස් කළ තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රටට අවශ්‍ය විදේශ විනිමය වලින් යම් ප්‍රමාණයක් හෝ ලබා ගැනීම සඳහා මේ අංශය ශක්තිමත් කිරීම තුළින් අපිට අනිවාර්යයෙන්ම මේ කටයුත්ත අපිට ඉෂ්ට කරන්නට පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද නාවික ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වරායවල් වලට පැමිණෙන නැව් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ ට්‍රාන්ස්ෂිප්මන්ට් බහලුම් පිළිබඳව අපේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අපේ තිබුණු වරායවල් ඉතාම ගතානුගතිකව පවත්වාගෙන ගිය වරායවල් දැන් නවීන වරායවල් බවට පත් වෙලා තියෙනවා. ඒ තුළින් විශාල අලුත් ආදායම් මාර්ගයක් ශ්‍රී ලාංකීය ආර්ථිකයට එකතු කිරීමට අපට පුළුවන් වෙලා තියෙනවා. එහෙමනම් මේ ක්ෂේත්‍රයේ අපි අනාගතය දිහා බලන්නට ඕන. අපි මේ ක්ෂේත්‍රයේ අනාගතයේදී දැන් අපි යන්නේ නාවික ක්ෂේත්‍රයේ ලෝකය හැමතැනම ග්‍රීන් ඉකොනොමි එකට යන්නේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම වායු විමෝචනය පුළුවන් තරම් අඩු කරමින් පරිසර හිතකාමී ආකාරයට මේ කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සඳහා අපි ග්‍රීන් හයිඩ්‍රජන් වලට, ග්‍රීන් අමෝනියා වැනි ඒ වගේ අලුත් තාක්ෂණික ක්‍රම සඳහා යෑමේ අවශ්‍යතාවය තියෙනවා අපේ නාවික ක්ෂේත්‍රයේදී. ඉතින් ඒ සඳහා කරනු ලබන ගවේෂණ, පරීක්ෂණ හා කටයුතු වලදී අපට මේ ජාතික ජල ශාස්ත්‍රීය පදනම එහි වැඩ කටයුතු අපිට සෑම අතකින්ම අපිට උපකාර කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපිට විශාල පරාසයක් තුළ මේ වැඩ කටයුතු කිරීමට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා සමුද්‍රීය ආරක්ෂාව ගත්තත් විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂාව අපෙන් දැහැරව ගිය අවස්ථාවලදී අර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව වැනි ඒ සිද්ධීන් නිසා මොනතරම් විශාල පරිසර හානියක් අපිට ඇති වුණාද. ඉතින් එහෙමනම් මේ කාරණා පිළිබඳ අපි රට ඇතුළත මාර්ග ආරක්ෂාව ගැන කල්පනා කරනවා වගේම රට වටේ මුහුද තියෙන අපේ රට වටේ මේ නෞකා ගමනාගමනේ නෞකාවල සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව අපි විශේෂයෙන්ම අපි කල්පනාවට ගන්නට ඕනේ. එය ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් ඒ දවස්වල රුවල් නැව් තිබුණා, ඒ දවස්වල විවිධ දුම්න බෝට්ටු තිබුණා. ඒ තාක්ෂණයෙන් බැහැරව ගිය නෞකා තිබුණත් ඒවත් යම් යම් අනතුරු වලට ලක් වෙනවා. මේ નિયમિત ආකාරයට මේ මුහුදේ ගැඹුර, මුහුදේ තියෙන ගල් පරවල්, මුහුදේ තියෙන අනිකුත් බාධක කියන මේ කාරණා පිළිබඳව හොඳ දැනීමක් අපි ලබා දුන්නේ නැත්තම් ඒ දැනීම ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ක්‍රියාවලියක අපි යෙදෙන්නට ඕන. ඒ එය ඉතාමත්ම වැදගත් වෙනවා අපේ නාවික ක්ෂේත්‍රයේ ප්‍රගමනයේ සඳහා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ පනත අපට විශේෂයෙන්ම අපි කාලයක් තිස්සේ කඹ ඇඳ ඇද දෙපැත්තකට වෙලා හිටපු කණ්ඩායම් දෙකක් එකතු කරලා අපිට
ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඔවුන් එකතු කරලා ඔවුන් සියලු දෙනාගේම සහයෝගය අරගෙන එක තලයකට ඔවුන් ගෙනල්ලා එක මතයකට ඔවුන් ගෙනල්ලා මේ විසඳීමට ලැබීම ගැන එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් මම ඉතාමත්ව සතුටු වෙනවා. ඒ වගේම ඒ කමිටුවේ සමාජික වශයෙන් කටයුතු කරපු අපේ අධිකරණ ඇමතිතුමා මේ පිළිබඳව සුවිශේෂී වූ උනන්දුවක් ඕනෑකමක් දක්වමින් එතුමා ඉතාම මහන්සි වෙලා මේ පනත එතුමාගේ නිලධාරීන් සමග නීතිපති දෙපාර්තමේන්තුව ඒ වගේම මේ නීති කෙටුම්පත් සම්පාදකයන් සමග එකතු වෙලා ඉතාම විශිෂ්ට වූ පනතක් අපිට සකස් කරලා දීප ගැන මං එතුමාට විශේෂ ස්තුතියක් කිරීමට මේ අවස්ථාවක් කර ගනිමින්. මෙය අපේ ජයග්‍රහණයක්. හුඟක් අය අහන්නේ පාර්ලිමේන්තුවේ මොනවද කරන්නේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මේ කෑකෝ ගහණය කරන්න සරුවල් කරන එක විතරක් නෙවෙයි, එයින් ඔබ්බට ගිය සුවිශේෂී වූ නීති කීයක් අපි මේ ආණ්ඩුවෙන් ගෙනල්ලා තියෙනවද? අධිකරණ ක්ෂේත්‍රයේ නීති ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක යල් පැනගිය නීති රීති වෙනස් කළා. නව යුගයට ගැලපෙන නීති රීති රාශියක් මේ පාර්ලිමේන්තුව තුළ අපි සම්මත කරගත්ත බව අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා හැමදේම විවේචනය කරන අයට දෙන්න තියෙන පිළිතුර තමයි මේ පාර්ලිමේන්තුවෙන් එවැනි සේවාවක් සිදුවෙලා තියෙන බව අපි පිළිගත යුතුයි කියමින් මට අවස්ථාව සරසා දීම පිළිබඳ ස්තුති කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මීළඟට ගරු චරිත හේරත් ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක් තියෙනවා. ගරු මන්තුමා, පොයින්ට් එක
just a few minutes ago the honorable minister said that the late GG Ponnambalam voted in favor of act number 18 of 1948 and he tabled an act. That act I have got here from the table office. In fact, he lied to this house. It says on page 4 of that act that GG Ponnambalam voted nay. As a compulsive liar, he must apologize to this house for misleading this house. Are you prepared to at least do that?
Any?
Oh.
I stand by what I said. තමයි මේ සභාවේ බොරු කිව්වේ. මම කිව්වේ නැහැ 1948 සිටිසන්ෂිප් පනත ගැන කිව්වේ නැහැ. මම කිව්වේ ඉන්දියන් ඇන්ඩ් පාකිස්තාන් රෙසිඩන්ට්ස් සිටිසන්ෂිප් ඇක්ට් නම්බර් 3 of 1949. ඒ පනතේ තමයි මම අවසාන පිටුව ගරු සභාපතිතුමනි ඔබතුමාට ඉදිරිපත් කරේ. ඒ වාර්තාව අනුව මේ තැන්සාඩ් වාර්තාව අනුව ඒ පනතේ පිටුවංක 591 592 ඒක පැහැදිලිවම අයස් කියලා ඒ පනතට පක්ෂව ඡන්දෙ දුන්න අයගේ නම් ලැයිස්තුවේ පස්වෙනි තැනට තියෙන්නේ Honorable Mr. G.G. Ponnambalam K.C. මෙතුමා මේ 1948 වෙන පනතක් ගෙනල්ලා මේ කියන්නේ. ඒක ගැන නෙමෙයි මම කතා කරේ. මම කතා කරේ මේ පනත ගැන. Now don't try to distort.
Right, Garumantuma.
Thank you, sir. I concede that G.G. Ponnambalam voted for the India-Pakistan citizenship law. That law was brought after the Ceylon Citizenship Act to give citizenship. Because you, as a person who cannot understand the laws, should not remain the Minister of Justice. That is my point. That you are unable to even understand that the second law was brought to grant citizenship.
Right. Thank you very much. Thank you. Garu Charithirath Garu Mantuma.
Garu Mulasanaruda Mantri Tumani. අද අපේ රටේ ඉතාම වැදගත් 52ක් සම්බන්ධව 50 ගණනාවක් සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම මට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. මම මේ ජාතික සමගිය සහ ප්‍රතිසන්දානයේ සඳහා වන කාර්යාලය පිහිටවීම සම්බන්ධ පනත නෛතික ප්‍රතිපාදනයක් ලෙස මේ සභාවට ඉදිරිපත් කිරීම ගැන ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක පහුගිය 2015 ආණ්ඩුව කාලය ඉඳලම ක්‍රියාත්මක වෙච්ච ආයතනයක්. නමුත් ඒකේ නෛතික තත්ත්වය ගොඩ නැගිලා තිබුණේ නැහැ. ඒ වගේම ගරු ඇමතිතුමාගේ අවධානයට මම මතු කරන්න කැමතියි, මේ කාර්යාලය මේ රටේ වැදගත් ප්‍රශ්නයකට ගැට ගැහිච්ච කාර්යාලයක්. එතකොට මේ රටේ යටත් විජිතයෙන් පස්සේ අපි හදන ලංකාව මොකද්ද කියලා අපි අතර එකඟතාවක් තිබුණේ නැහැ, අදටත් නැහැ. ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. කොටින්ම මේ සභාවේ ඉතාම හොඳ අපිට උදාහරණයක් තියෙනවා. දැන් මෙතන කතා කරපු අපේ ජීජී පොන්නම්බලම් මැතිතුමත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියත් දෙදෙනාම රාජ්‍ය මන්ත්‍රණ සභාවෙත් අපි හදන රට ගැන සංවාද කෙරුවා. අද ජීජී පොන්නම්බලම්ගේ මුණුබුරයි පිලිප් ගුණවර්ධනගේ මුණුබුරයි දෙන්නම මේ සභාවේ ඉන්නවා. ඒ දෙන්නටත් සිද්ධ වෙලා තියෙනවා ඒ සංවාදෙම කරන්න. මේක ඉතාම ඓතිහාසික ප්‍රශ්නයක්. තමන්ගේ සීයලා දෙන්නත් වාද කරපු ප්‍රශ්නේ මුණුබුරාලා දෙන්නත් වාද කරන තැනට අපි රටක් විදියට පත් වෙලා තියෙනවා. මම මේ සාම්පල් එකක් කිව්වේ එතුමාලා දෙන්න රණ්ඩු කරා කියන එක නෙමෙයි. නමුත් මේක තමයි රටේ තත්ත්වේ. එනිසා අපි යටත් විජිතයෙන් පස්සේ හදන රට මොකද්ද කියලා, පෝස්ට් කොලෝනියල් ශ්‍රී ලංකන් ස්ටේට් ස්ට්‍රක්චර් එක මොකද්ද කියලා එකඟතාවක් හදාගන්න වෙනවා. මම දැක්ක ගරු ජනාධිපතිතුමා ඊයේ පෙරේද උතුරට ගිහිල්ලා මේක ගැන කතා කරලා තියෙනවා. මේ 13 සංශෝධනය ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් අපි ඒක ඇතුලේ ඉන්න ඕන. අපි දැන් ඉන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕන තැනකට හදන්න තියෙන වෙලාවක. එනිසා ඉන්දියාවද චීනද වටේ රටවල් ඔක්කොම තමන්ගේ බෙදීම් අඩු කරගන්න එක පැත්තකින් මේ වාගේ ව්‍යුහාත්මක ප්‍රශ්න දේවල් ඉස්සරහට ගෙනාව, අනිත් පැත්තෙන් ආර්ථිකයේ ශක්තිමත්ව ඉස්සරහට ගෙනාවා. එනිසා අපේ රටේ ජාතීන් අතර තියෙන මේ ප්‍රශ්නය අපි මේ ආර්ථික ශක්තිමත්භාවය සඳහා අනිවාර්යෙන්ම විසඳගන්න ඕන. ඒක විසඳන්නේ නැතුව මේ රටේ ආර්ථික වශයෙන් අර ෂයිනින් ශ්‍රී ලංකා හදන්න බෑ. ඒ නිසා මේක ඒකට තියෙන රයිට් ඩිරෙක්ෂන් එකට තියපු තව ස්ටෙප් එකක් විදියට අපි පිළිගන්නවා. ඒ නිසා මම එමෙතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේක ගෙනාවු එක ගැන. හැබැයි ඒ වගේම ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මැතිතුමා මේක ගැන බරපතල විවේචනයක් ගෙනාවා. ඒ විවේචනයේත් අපි අහුම්කන් දෙමු. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දෙමළ සමාජයේ, දමිළ සමාජයේ සමහර කණ්ඩායම් අතර තියෙනවා මේ අපි අතර එකඟතාවයක් හැදෙන එක සම්බන්ධව සැකයක්. ඇත්තට මේ සැකයට හේතුත් තියෙනවා. ඒ ගැන අපි බොරු කියන්න හොඳ නෑ. සැකයට හේතුවකුත් තියෙනවා. ඒ නිසා මේක අපි නිවැරදි කරන්න මහන්සි වෙන්න ඕන. එහෙම නැතුව මේ ප්‍රශ්නෙන් එළියට යන්න නැතුව අපිට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් වෙන්න බෑ. 1977 අපි ආර්ථිකය විවෘත කළාට 2009 වෙනකන් අපි ජාතීන් දෙකක් විදියට ගහගත්තා. ගහගන්න තැනට තල්ලු කෙරුවේ සමහර විට වෙන රටක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපි ඒ උගුලට අහු වුණේ අපිට යටත් විජිතෙන් පස්සේ හදන රට ගැන එකඟතාවක් තිබුණේ නැති නිසා. නිසා. අදටත් එකඟතාවක් නැති නිසා අපිට අනාගතයටත් මේක ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉතාම සතුටු වෙනවා මේ ප්‍රශ්නෙට ආමන්ත්‍රණය කිරීම ගැන. හැබැයි අපි මේකෙන් එදියට යන්න ඕන. දෙවැනි කාරණේ අපේ ගරු ඇමතිතුමා මේ ජාතික ජල ශාස්ත්‍රීය පනත මම දන්නේ මේ වචනේ හරිද කියලා ඒකතුමාගෙන් මම ඉල්ලා හිටනවා ඒක ගැන බලන්න කියලා. නැෂනල් හයිඩ්‍රෝග්‍රැෆික් කියන එකට මේ ජාතික ජල ශාස්ත්‍රීය කියන වචනේ හරිද කියලා ඒක පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් අපි මෙහෙම පිළිගත්තත් මේක ඉතාම වැදගත් කාරණයක් ගරු සභාපතිතුමනි. මම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට අවුරුදු 3ක් වැඩ කෙරුවා. මීපා ආයතනෙත් එක්ක අපි ආසන්නව වැඩ කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ කාටවත් හරියට තේරුණේවත් නැහැ. එනිසා මම විජේදාස රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාගේ දේශපාලන ඉතිහාසය හුඟක් වැඩ කරලා ඇති, හුඟක් පනත්, හුඟක් සංශෝධන ගෙනල්ලා ඇති. හැබැයි මේ පීස් ඔෆ් ලෙජිස්ලේෂන් එක එතුමා කරපු ඉතාම වැදගත් නවල් කන්ට්‍රිබියුෂන් එකක් කියලා අපි පිළිගන්න ඕන. ඒක ඇත්තටම පිළිගන්න ඕන. නාරායක මේක යට ගැහුවා, මීපැයක මේක හැදුවේ නැහැ, එන්ඊ එක මේක සීඑ එක මේක ඉස්සරහට ගෙනාවේ නැහැ, පරිසර අධිකාරිය මේකට වැඩ කරේ නැහැ. එවැනි තත්වයක ඉතාම වැදගත් වැඩක් විදිහට මේක අපි පිළිගන්න. මොකද අපේ හම්බන්තොට මූදු තීරයේ යටින් ගරු සභාපතිතුමනි විශාල නැව් ප්‍රමාණයක් හැමදාම ගමන් කරනවා. මේ නැව් ප්‍රමාණය අපේ මූදු තීරයට කරන පාරිසරික බලපෑම එක පැත්තක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් මේ නැව් ප්‍රමාණය නෛතිකව ඉන්දියානු සාගරයේ අපේ කොටස
ඔබතුමාට විනාඩි දෙකක් දෙනවා තෝ.
අපේ කොටස අපි ආරක්ෂා කර ගැනීම සඳහා අපේ කොටස තුල තමයි මේ නැව් යන්නේ. හැබැයි අපිට රෙගුලේෂන් පවර් එකක් නැහැ, රෙගුලේෂන් ටූල් එකක් නැහැ. ඒ නිසා අපිට කිසිම දෙයක් කරන්න බෑ. අර ගාල්ලෙන් නැත්තම් හම්බන්තොටින් පොඩ්ඩක් එහාට තව කිලෝමීටර් 5ක් 6ක් ගියාම පේනවා හැන්දෑවට අර කොළඹ ගාලුපාරේ නැව් මේ ගාලුපාරේ වාහන යනවා වගේ නැව් යනවා. මේ නිසා ගරු සභාපතිතුමනි අපේ රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ කාරණේ. මේක ආමන්ත්‍රණය කරන හැටිවත් හුඟක් අය දැනගෙන තිබුණේ නැහැ. ඒ නිසා මම ඉතාම ස්තුතිවන්ත වෙනවා එතුමාගේ මේ උත්සාහයට. හැබැයි ඒ වගේම මම යෝජනා කරන්න කැමතියි මේ උත්සාහය මේ විදිහට ගත්ත වගේම හම්බන්තොට කියන ප්‍රදේශයේ, මේකට හම්බන්තොට විශේෂ වශයෙන් වැදගත් වෙනවා, හම්බන්තොට කියන ප්‍රදේශයේ අද වෙනකොට විශාල අර්බුදයකට විවර වෙලා ඉවරයි. මේ වෙලාවේ මම කියන්න ඕන මේ වෙනකොට අපේ කලාපයේ දේශපාලනයේ ගරු සභාපතිතුමනි විසාම වෙනස් තැන් වලට ගමන් කරමින් යනවා. මම දැක්කා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට ආපු වෙලාවේ ගරු ඇමතිතුමනි නේටෝ සහාය ඉන්දියාවට කොහොමද ලබා දෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරලා තිබුණා. ඒක ගැන විවිධ වාර්තාවක් ගියා. ඒ නිසා මේ කලාපෙට ජාත්‍යන්තර ඔබ දන්නවා අද වෙනකොට ලෝකේ ඉස්සර වෝසෝ සහ නේටෝ කියලා විවිධ ගිවිසුම් දෙකක් තිබුණා. වෝසෝ ගිවිසුම 90 අහෝසි කෙරුවා, නේටෝ ගිවිසුම තාම යනවා, නෝර්දර්න් ඇට්ලාන්ටික් ගිවිසුම. ඒ ගිවිසුම ඊස්ට් එකට එන්නේ නැහැ කියලා මුලේ ඉඳලම එකඟතාවක් තිබුණා. ඒක තමයි අද රුසියාවයි යුක්‍රේනයේ අතර ප්‍රශ්න තියෙන්නේ. ඒක ඊස්ට් එකට ගමන් කරමින් තියෙනවා. මේක මෙතන විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි, මම කිව්වේ දැන ගැනීම සඳහා. ඒ නිසා මේ හම්බන්තොට වරාය අද චීනයට අපි බාර දීලා තියෙනවා. හම්බන්තොට දේශපාලනයේට ඉස්සරහදී මේ කලාපීය දේශපාලනයේ ගැට ගැහෙනවා. ඒ නිසා මම ඉතාම වැදගත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේ පනත ගෙනල්ලා අපේ මූදු තීරයේ අපේ කලාපයේ නෛතික තැනකට ගේන්න පුළුවන් වීම ඇතුලේ අපිට යම්කිසි මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ ජාතික දේශපාලනයේට මේ ගෝලීය දේශපාලනය සහ කලාපීය දේශපාලනයේ තියෙන මැදිහත් වීමට අපේ මූදු තීරය විශාල වශයෙන් සම්බන්ධ වෙනවා. සවුත් චයිනා සී එක සහ ඉන්දියන් ඕෂන් එක කියන්නේ තවදුරටත් නිකන් මූදු තීර නෙමෙයි, මේවා ග්‍රැවිටි ඔෆ් වෝ, ග්‍රැවිටි ඔෆ් කොන්ෆ්ලික්ට්. ඒ නිසා මෙන්න මේ ඉතාමත්ම ඝර්ෂණාත්මකව අනාගත ආර්ථිකයට යුද්ධයට බලපාන මූදු තීරයක් නෛතිකව ස්ථාපිත කරන්න රටත් එක්ක ගනුදෙනු කරන්න හැකියවීම ගැන අපේ පාර්ලිමේන්තුව සතුටු යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්ප නිමා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට වේලු කුමාර මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අද විවාදයට ගන්න ජාතික සමගියා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිළිබඳ අවශ්‍යතාවය මේ රටට හොඳටම දැනිලා තියෙන අවශ්‍යම කාර්යයක් කියන එක අපි සඳහන් කරන්න ඕනේ. අවස්ථානුකූලව මෙය මේ රට තුළ ස්ථාපිත කිරීමට, ප්‍රතිසන්ධානය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව අපි අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එවගේම අපි මතක් කරන්නට ඕනේ මේ වගේම කාර්යාලයක් අතුරුදාන් වූවන්ගේ ඒ ප්‍රශ්න පිළිබඳව ඔයා බලන්නට සොයලා බලන්නට කාර්යාලයක් පසුගිය කාලයේදී ඇති කරා. අතුරුදාන් වූවන් සඳහා සොයා බලන්නට ඇති කරපු කාර්යාලය දැන් වෙනකොට අතුරුදාන් වෙලා තියෙන්නේ කියන එක මම අධිකරණ ඇමතුමාට කියන්න ඕනේ. අතුරුදාන් වූවන්ගේ සමාජිකයෝ අද වෙනකොටත් දවස් 2000ක් පමණ ගිහිල්ලා අතුරුදාන් වූවන්ගේ පවුලේ සමාජිකයෝ පාරේ ඉන්නවා. ඒ පිළිබඳ විසඳුමක් ඉල්ලනවා. ඒ සඳහා ඇති කරපු කාර්යාලය නම් අතුරුදාන් වෙලා තියෙන්නේ කියන එක තමයි මේ මම දන්නා තරමට.
ඕගරු එමතුමා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට යම් කිසි කොතනක හෝ වැරදීමක් වෙලා තියෙන්නේ. අතුරුදාන් වීමේ කාර්යාලය අපි ආරම්භ කරලා පහුගිය කාලයක ක්‍රියාත්මක වුණා. ගිය අවුරුදු 2022 අපි ආණ්ඩු බාර ගන්නකොට අවුරුදු 4ක විතර කාලයක් ඒක ක්‍රියාත්මක වෙලා ඒකට ලැබිලා තිබුණා පැමිණිලි 14,998ක්. ඒ 14,998 න් පැමිණිලි 62ක් සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉවර කරලා තිබුණා. එතකොට දැන් වර්තමානයේ පහුගිය මාස 18ක විතර වගේ කාල සීමාව තුළ අපි අලුත් කාර්ය මණ්ඩලය අලුත් සමාජික මණ්ඩලයක් ඒකට පත් කරලා ඒ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව කරා. ඔබතුමා දන්නවද මේ අවුරුදු මේ මාස 18ට කරපු සංඛ්‍යාව ඔබතුමා දන්නේ නැහැ. පහුගිය අවුරුදු 4ටම කරලා තිබුණේ ගරු සභාපතිතුමනි පැමිණිලි 62ක විමර්ශන කටයුතු අවසන් කිරීම. මේ වෙනකොට පැමිණිලි 5200කට වැඩි ප්‍රමාණයක කටයුතු කරලා ඉවරයි. එතකොට අපි 2025 අවසාන දෙසැම්බර් වෙනකොට අපි බලාපොරොත්තු වෙන අපේ සැලසුම තියෙනවා මේ 14,998 ම ඉවර කරන්න. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාට ලොකු වැරදීමක් ඒ කවුරු හරි වැරදි තොරතුරක් දීලා තියෙනවා.
ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මගේ වෙලාව ලබා දෙන්න. ස්තුතියි අධිකරණ ඇමතුමනි. මේ අද වෙනකොට රටේ ජාතීන් අතර සමගියා සාජීවනය පිළිබඳ අවශ්‍යතාවය අපි දන්නවා. මේ රට පසුගිය කාලයේදී ආර්ථික වශයෙන් කඩා වැටුණා, බංකොලොත්භාවයට පත් වුණා. එතකොට සියලු පාර්ශ්වයන්ගේ අතර සාකච්ඡාවක් ඇති වුණා මේ රට තුළ ජාතීන් අතර සමගිය, ජාතීන් අතර සාජීවනය ඇති කරලා ඒ ඇති කිරීම අවශ්‍යයි මේ රට ගොඩනගන්නට කියන එක. අපි දැක්කා පසුගියදා යාපනයේ ගිහිල්ලා ජනාධිපතිතුමත් කියනවා ජාතීන් අතර ඒ වගේ ආගම් අතර සාජීවනය ඇති කරන එක අත්‍යවශ්‍ය වෙනවා මේ ආර්ථිකය ගොඩදා ගන්නට, ආර්ථිකය සංවර්ධනය කරන්නට කියන. අපි දන්නවා මේ කාර්යාලය අරා මේ පනතාරා 1983 ඉඳලා 2009 වෙන කාලය තුළදී සිද්ධීන් පිළිබඳ මම දන්නා තරමට ඒ සඳහා වූ මූලිකත්වයක් ගන්නවා. මම විශේෂයෙන් කියන්න ඕනේ ඉන්දිය සම්භාවයක් ඇති කඳුකරයේ ජීවත් වෙන ජනතාවගේ නියෝජිතයෙක් ඇටියට මේ රටේ ජීවත් වෙන ජාතීන් අතර විශාල වශයෙන්ම අසාධාරණයකට පත් වූ, විශාල වශයෙන්ම තාමත් ඒකට නීතියක් සාධාරණයක් ලැබිලා නැති ඉන්න ජනතා කොටසක් ඉන්නවා නම් ඒ ඉන්දිය සම්භාවයක් ඇති මේ කඳුකරේ ජීවත් වෙන අපේ ජනතාව කියන එක මම කියන්න ඕනේ. ඔබතුමා දන්නවා දැමුත් ඒ පිළිබඳව විවාද කරා පොන්නම්බලම් ඇතුමත් එක්ක මේ රට නිදහස ලබා ගන්නවත් එක්කම 1948 දී අපේ පුරවැසිභාවය නැති වෙනවා. පුරවැසිභාවය උදුර ගන්න ගමන්ම අපේ ඡන්ද අයිතිය නැති කරනවා. ඒ කියන්නේ රටක් නැති ජනතාවක් විදියට තමයි අවුරුදු ගානක් ජීවත් වෙන්නේ. 1964 ශ්‍රීමා ශාස්ත්‍රි ඇක්ට් එක අරා ලක්ෂ ගානක අපේ ජනතාව නැවත මේ රටෙන් පිටත් කරලා ඉන්දියාවට යවනවා. ඒ වගේම අපි දැක්කා 1956, 1958, ඒ වගේම දිගට 1977, 1983 දිගටම ජාතිවාදී කෝලාල අරා දිගටම අසාධාරණයට එහෙම නැත්නම් පාරදීමවලට පත්වෙච්ච ධන කොටසක් ඉන්නවා නම් ඒක මේ ඉන්දිය සම්භාවයක් ඇති අපි කඳුකරේ ජීවත් වෙන වතු ඒ වතුවල ජීවත් වෙන ජනතාව කියන එක මම කියන්නට ඕනේ. රේන්ද අධිකරණ ඇමතුමනි, ඒ වගේම මේ රටේ ඉන්න සියලු ජාතික නායකයන්ට වගකීමක් තියෙනවා මේ අපිට නිදාස ලැබිච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අපිට අපේ
ජනතාවට ඒ වෙච්ච අසාධාරණ වලට සාධාරණයක් ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ඒ පිළිබඳ ඔයා බැලීමක් ඒ පිළිබඳ ඒ
ඔබතුමාගේ විනාඩි දෙකක් දෙනවා තව
පිළිබඳ තත්ත්වයක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී ඕනකමෙන් මම මතක් කරනවා විශේෂමාග ඉන්ද්‍ර பேசப்படுகின்ற இந்த சமாதானம் தொடர்பாக அதேபோல இந்த நாட்டு இனங்களுக்கு இடையிலான ஒற்றுமை தொடர்பாக பேசுகின்ற போது இந்த நாட்டிலே முழுமொத்தமாக ஓரம் கட்டப்பட்ட ஒதுக்கி வைக்கப்பட்ட அசாதாரணத்துக்குள்ளான என்றுமே நீதி கட்டாத ஒரு மக்கள் குழுமமாக ஒரு இனமாக இந்த நாட்டிலே இந்திய வம்சாவளி தமிழர்கள் வாழ்ந்து வருகின்றார்கள் என்பதை கூற வேண்டும் இன்று கூட இந்த காரியாலயத்தின் ஊடாக இன்று கூட இந்த ஏற்பாட்டின் ஊடாக வடக்கு கிழக்கின் பிரச்சனையை சர்வதேச அழுத்தம் காரணமாக பேச முற்படுகின்றார்களே ஒழிய இந்த நாட்டுக்காக பங்களித்திருக்கக்கூடிய இந்த நாட்டின் பொருளாதாரத்தின் முதுகெலும்பாக இருந்திருக்கக்கூடிய அந்த மலையக தமிழ் மக்களினுடைய பிரச்சனை தொடர்பாக பேசுவதற்கு இந்த நாட்டிலே இருக்கக்கூடிய அரசாங்கமோ இந்த நாட்டிலே இருக்கக்கூடிய நீதி அமைச்சோ இந்த நாட்டிலே இருக்கக்கூடிய இந்த உயரிய பாராளுமன்றமோ தயாராக இல்லை என்பதுதான் இதிலே இருந்து தெரிய வருகின்றது அவை இந்த நாட்டுக்குள் இனங்களிடையிலே ஒரு சமாதானம் ஏற்பட வேண்டும் என்றால் இனங்களிடையிலே ஒரு சகவாழ்வு ஏற்பட வேண்டுமாக இருந்தால் அது பெரும்பான்மையான சிங்கள மக்கள் அதே போல வடக்கு கிழக்கிலே வாழுகின்ற தமிழ் மக்கள் அதே போல இந்த நாடு முழுவதும் வாழுகின்ற முஸ்லிம் மக்கள் ஒரு இனமாக இந்த நாட்டிலே வாழுகின்ற மலையக தமிழ் மக்களும் ஒரு இனமாக அங்கீகரிக்கப்பட்டு அவர்களுக்கு நடந்திருக்கக்கூடிய அந்த அநீதிகளும் இனம் காணப்பட்டு அவர்களுக்கு
நடைபெற்றிருக்கக்கூடியும்
இனம் காணப்பட்டு அவற்றுக்கும் தீர்வு வழங்குகின்ற போதுதான் இதய சுத்தியோடு இந்த நாட்டிலே ஒரு இனங்களிடையிலான ஒரு முரண்பாட்டை நீக்கி இனங்களிடையில் ஒரு சகவாழ்வை ஏற்படுத்த முடியும் அதற்கான முயற்சியையும் இந்த நாடு எடுக்க வேண்டும் அதன் போதுதான் அந்த முழுமையான சகவாழ்வை கொண்டு வர முடியும் என்பதை இந்த சபைக்கு சொல்லி வைக்க விரும்புகின்றேன் நன்றி
பத்து மணி ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා ඉන්දියානු සම්භවයක් ඇති කඳුකරයේ විශේෂයෙන්ම වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ගැටලු ගැන ගරු සභාපතිතුමනි ගිය මාසේ 16 වෙනිදා අපි නුවරඑළිය ජංගම සේවාවක් පැවැත්තුවා ඒ ජංගම සේවාවට නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීතුමාලට ඇමතිතුමාලට අපි ආරාධනා කරා හැබැයි කිසි කෙනෙක් ආවේ නැහැ ගරු සභාපතිතුමනි ඒ ජංගම සේවාවට ආවා අවුරුදු 50 60 70 උදවිය ඒ උදවියගේ උපන්න සහතිකයක් නැහැ අවුරුදු 50 60 70 අය ආවා ඒ උදවියට තාම ජාතික හැඳුනුම්පතක් නැහැ ඒ උදවිය ඒ වයසට ඇවිල්ලා ඒත් අඩු ගානේ විවාහයක්වත් ලියාපදිංචි කරලා නැහැ අපි අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ කරගෙන ගිහිල්ලා ඒ උදවියට හැඳුනුම්පත් ලබා දුන්නා උපන්න සාතික ලබා දුන්නා විවාහය කිරීම පිළිබඳව විවාහ ලියාපදිංචි කරලා සාතික ලබා දුන්නා ඒගොල්ලන්ගේ හුඟක් ඉඩම් ප්‍රශ්න තිබුණා ඒ ප්‍රශ්න වලට අපි උදව් කරා නීති ආධාර කොමිෂන් සභාව ගිහිල්ලා නීති උපදෙස් ලබා දුන්නා ගරු සභාපතිතුමනි මෙතෙක් කල් දැන් එතුමන්ලා අපිට කඳුරට නියෝජනය කරන අය විවිධ චෝදනා කරාට ඒ උදවිය කරලා තියෙන්නේ මේ ජනතාවට හැම ඡන්දෙටම తాවකාලික හැඳුනුම්පත් අරන් දීලා තියෙනවා. එතකොට ඡන්දය කිට්ටු වෙනකොට දේශපාලඥය පස්සේ යන්න ඕනේ తాවකාලික හැඳුනුම්පත ගන්න ඡන්දය දාන්න පමණක්. එතකොට මේ වෙලාවේ අවශ්‍ය නම් ජාතික හැඳුනුම්පත දෙන්න තිබුණනේ ගරු සභාපතිතුමනි. එතකොට ඒකවත් මේ ප්‍රදේශීය නියෝජනය කරන ඒගොල්ලන්ගේ මහජන නියෝජිතයෝ කරලා නැහැ. ඒක අපි කරේ. අපි මාතලේ දිස්ත්‍රික්කෙත් කරා එක මඩකලපු දිස්ත්‍රික්කේ තිරිකුණාමලේ දිස්ත්‍රික්කේ වවුනියාව කිලිනොච්චි යාපනේ මේ හැම දිස්ත්‍රික්කකම අපි කරේ මේ ගජන් පොන්නම්බලම් මහත්මයා ඔය කතා කරාට අඩු ගන්න එහෙම දෙයක්වත් ජාපනයේ උතුරේ ජනතාවට මෙලෝ සංසාර දෙයක් කරලා නැහැ අපි කරපු ලක්ෂෙන් එකක් කරලා නැහැ ඉතින් අපි මේ ප්‍රශ්න ඔබතුමාලා ඉදිරිපත් කරනවා නම් ඒ තියෙන ප්‍රශ්න විසඳන්න අපි සූදානම්. දැන් අපිට කවුරුත් උතුරේ දෙමළ නියෝජිතයෝ මට ආරාධනා කරේ නැහැ ඇවිල්ලා ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. වතුකරේ මහජන නියෝජිතයෝ අපිට ආරාධනා කරේ නැහැ ඉල්ලින් කරේ නැහැ. අපි ශේච්ඡායෙන් ගිහිල්ලා කරු සභාපතිතුමයි කරේ. ඉතින් අපි ඒක ජාතික වගකීමක් විදිහට අපිට නෑ සෙකන්ඩ් සිටිසන්ස්ලා කියලා කට්ටියක්. අපි ඔක්කොම ශ්‍රී ලංකා පුරවැසියෝ විදියට සමානව සලකලා ආණ්ඩුවක් විදියටත් අධිකරණ ඇමතිවරයෙකු විදියටත් අපි කටයුතු කරන්නේ.
ඊළඟට රාජමාණික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
Thank you. Today a very important bill has been presented to Parliament for the second reading, the Office for National Unity and Reconciliation Bill. Now this bill, when it was first drafted, I think the initial draft was drafted, we were all asked to come for a discussion within this Parliament, where the discussion was chaired by the Foreign Minister Ali Sabri and Honorable, sorry?
That is the TRC.
Yes, of course, of course. Yes.
This is the different one.
Correct, correct, correct. But Honorable, what I was trying to get to was that there was a discussion that was held. Now, that bill also, we actually, when the bill was brought forward, we raised that there was no judicial mechanism in that bill. So, with no judicial mechanism in that bill, we said that as the victim community, as the representatives of the victim community, that we rejected that bill. And from there onwards, we still haven't heard back from anybody about how the justice mechanism is going to be included into this bill. And when we had the most recent meeting with the president also, we brought your attention that no changes have been made, and the president said we will discuss about that, but still there is no progress in that as well. So again and again, what we see is, Honorable Minister, that there are being various bills and various offices are being set up. Not this bill again, I see it as another one of those bills that are being brought forward, just as a mere eyewash. There is no real reconciliation efforts on the ground. There is no reconciliation. There is no reconciliation that's happening from the government side. But a bill after bill is being presented. Now, if we were to be very serious about reconciliation, we need to address, you know, within transitional justice, we need to address the justice part. Now, without the justice, without there being any justice-centered approach, any reconciliation efforts that you bring forward will be rejected. You saw the president went to Jaffna a few days ago. There were massive protests against the president. President, on the other hand, was chairing district development committee meetings, and he was chairing various other meetings and talking about various matters that weren't the primary concern of the people of the northern province. When he came to the eastern province also, very similarly, the people in the north and the east are constantly, again and again, they have been voting. They have been voting for our party to ensure that there is a permanent political solution in this country. And they have been, since the end of the war, they have been voting for us to ensure that there is accountability in this country. But what we see is that you all are presenting one bill after the other bill after the other bill without the consensus of the victim community. So where do you see this reconciliation actually happening? Are you really interested in reconciliation, or are you really looking to appease whoever you are trying to appease, say, to try and show them that you all are very serious about reconciliation? I have a feeling that the government has a sadist view. Any commission, any reconciliation effort, it is to put the victims again under more stress, relating their stories, or they even, for them to even believe that there is some genuine reconciliation to happen, the things on the ground must change. You all had arrested people under the Prevention of Terrorism Act on the 28th of November. Four of them have been released, the other six are still in jail. What is reconciliation when there is the right to memorialize is also being taken away from our people? So, Honorable Minister, whatever reconciliation efforts that you may take, whatever bills that you may produce, if you are not genuine and sincere in your efforts, if there is no justice mechanism, and even within the justice mechanism, there has to be some sort of international involvement. There has to be international judges, or there has to be international observers. And I think the previous government, when you were Justice Minister itself between 2015 and 2017, there was some agreement about international interference. But all that has been put aside now. So any reconciliation efforts, you know, the Office of National Unity and Reconciliation, or any bill that you bring forward, needs the approval and the acceptance of the victim community. And as the representatives of the victim community,
We reject this bill. So I will be voting against this bill today. So I think if you don't have the victims on board, if you don't have the support of the victims, none of these reconciliation efforts will actually work out. On the land issues, you all are doing the exact opposite of what reconciliation requires. Over 200 cattle have been killed in Mailathamadu and Madhavan in the last 2 months. Why? Because some person wanted to start a pet project to change the demography of Batiklo by colonizing it by bringing illegal encroachers. The ones who are paying the price are the livestock farmers. People are celebrating New Year in Colombo. People in Batiklo, the pasture land owners are still struggling. They can't even take their cattle to their pasture land. So what reconciliation, Honorable Minister? What reconciliation are we talking about? Is the reconciliation only for one-sided? So you need to get the consensus from both sides. So eva ge matamai me reconciliation gana katha karama e wage matamai rate tawat visala gataluwak tiyena man hitanne me badu sambandha badu sahana deema pilibandawa man hitanne IMF eke agreement ekak anuwa November December mase 12 IMF first review program ekak anuwa tiyena the authorities will no longer approve new projects under the SDP act by December 2023 and will explicit and and that it includes explicit and transparent process information on strategic development projects. Then strategic development projects ekak haraha Lankawa December mase 22 wenida nikut karapu gazette ekak anuwa China samagamak 70% kaiti China merchant holding 70% Sri Lanka ports authority 15% e wage ma access company 15% kaiti logistics center ekak hadanna port city ekak athule deela tiyena badu sahana me strategic development project act ekak yatate corporate income tax walata avurudu 15ak badune tax on dividends ekak e company avurudu 15ak badune withholding tax walata entire project period ekata badune personal income tax pitarata videshikayanta 30 denekta badune on all imports there will be no VAT, no cess, no custom duty for 42 months 3.5 years. එතකොට ගරු ඇමතුමනේ එක පැත්තකින් රෙකන්සිලියේෂන් පැත්තෙන් විදේශීය ජාත්‍යන්තරේ රවට්ටන්න ඒ වගේම දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගන්න ඉදිරි අනාගතයේදී යම් යම් පනත් ගේනවා IMF එකට ගිහිල්ලා කියනවා අපි මේ දෙසැම්බර් මාසෙන් පස්සේ අපි මේ අලුතෙන් මේ ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් ඇක්ට් එක යටතේ බදු සහන දෙන්නේ නැහැ කියලා දෙසැම්බර් 12 කියන්නේ දෙසැම්බර් 22 ගිහිල්ලා ඉවරලා මන් මෙන්න මේ කියපු චීන සමාගමකට 70%යි චීනට එතකොට ලංකාවේ ජනතාවට 18%ක බඩු වැඩි කරනවා වැට් බද්ද වැඩි කරනවා 18%කට ලංකාවේ ජනතාවගෙන් කන්න බොන නැතිව සල්ලි හොරා කනවා හැබැයි අනිත් අතෙන් ගිහිල්ලා ඉවරලා 70%යි චීන සමාගමකට චීන රජයේ සමාගමකට 70%යි සමාගමකට මේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකට යටතේ බදු සහන දෙනවා ඉතින් මේක ගරු දැන් මේ ડોකියුමන්ට් එකේ කියන්නේ දෙසැම්බර් මාසෙන් පස්සේ දෙන්නේ නැහැ කියලා. ඉතින් මේකේ තියෙන මොන ලූප් හෝල් එකක් භාවිතා කරලා මේකෙන් පැනල අවසන් කරනවා මේකෙන් පැනල යන්න උත්සාහ කරනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ගරු අමාත්‍යතුමනි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තුළ කිසිදු සත්භාවයක් නැහැ කියන එක මේක ඉතාම පැහැදිලි. මේක දෙමළ ජනතාවගේ ගැටලු වෙන්න පුළුවන්, ජාත්‍යන්තරයේ මතු කරන ගැටලු වෙන්න පුළුවන්, නැත්නම් ලංකාවේ ජනතාවට දෙන පොරොන්දු වෙන්න පුළුවන්. ඉතින් මේ හුරා කන මේ ජඩ වැඩපිළිවෙල වහාම නවත්තලා මේ 2024 හරි ලංකාවට සුබ අනාගතයක් ඇති වෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට ගෙන යන්න කියලා මම ඉල්ලා
සිටිනවා. බොහොම ස්තුතියි ගරු මන්තුමා. ගරු ඇමතුමා.
වාපෙත්තුමනේ මට මේ ඉන්ටර්වියු කරන්න වෙනවා too much. මේක ගැන මම පැහැදිලි කිරීමක් කරේ නැත්නම් මේ රටට යන වැරදි පණිවිඩයක්.
කෙටියෙන් කරමු එමුතුමා.
දරු මන්ත්‍රීතුමා තුමාගේ කතාව පුරාවට කතා කරේ මේ පණත ගැන නෙවෙයි. ඒක ඇවිල්ලා ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් පණත ගැන. මේකේ වික්ටිම්ස්ලා නෙවෙයි. මේකේ තියෙන වික්ටිම්ස්ලාගේ කතාවක් නෙවෙයි. මේක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ ඉඳලා ක්‍රියාත්මක වුණා. හැබැයි ඒක පරිපාලනමය ක්‍රියාවක් විදිහට ගියේ ඒකට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒතකොට මේක මේ පණතක් මගින් හදලා අනාගතයේදී ජාතීන් අතර වෙන්න පුළුවන් ආගම් අතර වෙන්න පුළුවන් කුල අතර වෙන්න පුළුවන් විවිධ මත නිසා වෙන්න දේශපාලන මත නිසා වෙන්න පුළුවන් මේ ගැටුම් ඇතිවීම වළක්වලා සාමය ස්ථාපිත කරන්න කියන පනතක් සම මේකේ විඳිතයන් කියලා කණ්ඩායමක්කට ගෙන අපේක නෙවෙයි ඉතින් අර අනිත් පනතේ තේතුම කිව්වට මේ අධිකරණ ක්‍රියාවේදයක් නැහැ කලාපයක් නැහැ කියලා ඒකේ ප්‍රතිපාදන සඳහන් වෙලා තියෙනවා
බොහොම ස්තුතියි මේ ළඟට සුදස්සන දෙරිපිටි මතුමා විනාඩි අබ්බෑ තප්පර 10යි තකලා
හරි කෙටියෙන් ගරු ඇමතුමා මම ඔබතුමාට සඳහන් කරේ මේ පිළිබ මේ පනත පිළිබඳව මට වැඩිය කියන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ රෙකන්සිලියේෂන් ඒ කියන්නේ සංහිඳියාව සංහිඳියාවට සංහිඳියාව කියන භාවිතා කරනවා නම් මේ රට තුළ යුද්ධය හා සම්බන්ධ සංහිඳියාව තියෙනවා නම් ඒකට ජස්ටිස් මෙකැනිසම් එකක් අවශ්‍යයි කියලා තමයි කිව්වේ ඉතින් මේ මං කියේ මේ පනත ගැන කතා කරන එකවත් මට වැඩක් නැහැ කියලා තමයි මම ඔබතුමාට
කිව්වේ හරි බොහොම සුදුයි ගරුමන්තුමා සුදර්ශන දෙවි පිටි මන්තුමා ඔබතුමාට විනාඩි 12ක් තියෙනවා
ගරු මූලසනාරුදු මන්ත්‍රීතුමනි තම සියලු දෙනාටම නවවසරේ සුභම සුභ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ පළවෙනි මේ අවුරුද්දේ පළවෙනි කතාව විශේෂයෙන්ම අපේ ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍යතුමා ගරු විද්‍යාස රාජපක්ෂ මහත්මයා ඒ වගේම රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජනාධිපති මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය මේ කරගෙන යන කටයුත්තට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. 1900ට කලින් තිබුණු පනත් වෙනස් කරගෙන යනවා. අපි වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍ය මිනිසෙක් ජීවිතයේ 65ක් 70 75ක් 80ක් ඔය වගේ වෙනකොට මිය යනවා. නමුත් අපේ පනත සමහර අපි මිය යනතුරුවත් එහෙම නැත්නම් හිටපු අපේ තාත්තලා අම්මලා මිය යනතුරුවත් සංශෝධනය වෙලා නැහැ. ඒ 1900ට කලින් වගේ එහෙම නැත්නම් 1940 ගණන් වල පනත් තවමත් ඒ විදිහටම ක්‍රියාත්මක කරන රටේ. මේක වෙනස් කරන එකටත් ප්‍රශ්න දානවා. ඒක තමයි අපිට තියෙන දුක. මේ පනත් වෙනස් කරන්නේ ඇයි? මේ රටට ගැළපෙන විදිහට, රටට අවශ්‍ය විදිහට ජනතාවට අවශ්‍ය විදිහට මේ රට හරිතැනකට ගෙනියන්න මේ රටේ ජීවනාලි බඳු දෙයක් තමයි නීතිය කියන එක. මේ නීති පද්ධතිය වෙනස් විය යුතුයි. යම්කිසි ආකාරයකින් වෙනස් විය යුතුයි. පරිණි ක්‍රම නෙමෙයි පරිණි තිබුණු විදිය නෙමෙයි රටේ තියෙන්නේ. එහෙමනම් රට වෙනස් වෙනකොට මේ ලෝකේ ගමන් කරනකොට ඉස්සරහට ගමන් කරනකොට මේ සියලුම දේවල් සංශෝධනය විය යුතුයි. ඒකට අනුව ගමන් කළ යුතුයි. ඒක වෙන්නේ නැති නිසා තමයි අපිට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එම නිසා මම ගෞරවනීය ස්තුතිය පුද කරනවා අපේ ගරු අමාත්‍යතුමාට. වෙනස් කරන්න අමාරුයි ගරු අමාත්‍යතුමනි හැම දෙයක්ම වෙනස් කරන්න අමාරුයි. ගෙදර රූපවාහිනිය වෙනස් කරනවා, ටීවී එක වෙනස් කරනවා නම් අද කියලා ගෙදර ටීවී එක වෙනස් කරොත් වෙන තැනකට ගත්තොත් ගෙදර ඉන්න 5 දෙනෙක් ඉන්නවා, 5 දෙනාත් නොයෙකුත් දේවල් කියනවා. එක්කෙනෙක් කියයි වෙන දෙයක්, තව කෙනෙක් කියයි අම්මා කියයි වෙන විදියකට, බිරිඳ කියයි වෙන විදියට, ළමයි කියයි වෙන විදියට. මේක තමයි ඇත්ත. හැබැයි අපි මේක කළ යුතුමයි. ඒක නිසා තමයි අපිට මේ වගේ තර්ක නොයෙකුත් දේවල් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි දැක්කේ මේ පොන්නංගල් ගරු මන්ත්‍රීතුමා මේ වෙලාවේ මොකද්ද කරන්නේ? ඇයි මේ ජාතිවාදයක් අවශ්‍යන්නේ? ජාතිවාදයක් මොකටද මෙතන අවශ්‍යන්නේ? ඇයි මේ උතුරු නැගෙනහිර ජාතිවාදයක් අවශ්‍යන්නේ? මොනවක් කරලාද මේ? දැන් ජාතිවාදයක් අවශ්‍යන්නේ එහෙනම් අපි මම හමුදා විටිලා තුවාල වෙලා ආබාධිත වෙච්ච කෙනෙක්. එහෙනම් මම තමයි ඉස්සලම ජාතිවාදියෙක් වෙන්නේ. මම කොයි වෙලාවකවත් ජාතිවාදියෙක් වෙන්නේ නැහැ. මොකද මම දැක්කේ යුද්ධයේ බීසුණුකම. ඒ අහිංසක මිනිස්සු විඳපු දුක දැක්කා. අපි බේරගත්තේ අහිංසක මිනිස්සු කිව්ව දේවල් මතකයි මට. අපි බේරගත්තේ අහිංසක මිනිස්සු කිව්ව දේවල් මතකයි. ත්‍රස්තවාදීන් නෙමෙයි. ත්‍රස්තවාදීන්ටත් අපි ඒ ඔවුන් අන්තිමට අහුණා අපිත් එක්ක කතා කරන වෙලාවේ. අපි කතා කරපු දේවල් ඔවුන් දන් නොදැනුවත්කම නිසා ත්‍රස්තවාදයට බැඳිලා ඒ ජීවිත විනාශ කරගත්ත පවුල් පින විනාශ වුණා කියන එක කිව්වා. ඉතින් ඒක නිසා අපි දකින්නේ මේ ಜಾතිවාදී අවශ්‍යලා දකින්නේ ඒ අහිංසක මිනිස්සු ඒ පැත්තේ ඉන්න මිනිසුන්ගේ ඡන්ද ටික ගන්න. අඩු මාසේ මොනවද කරලා තියෙන්නේ? දැන් මහින්ද මහත්මයා යුද්ධය අවසන් කරා. අවසන් කළා, රේල් පාර හදලා දුන්නා, කාපට් පාරවල් හැදුවා, ජලය දුන්නා, කරන්න තියෙන හැම දෙයක්ම කරා. 2009 ඉඳන් 2015 වෙනකම් කොච්චර දේවල් කරාද ඒ ප්‍රති අයට. හැබැයි මේ කිසි කෙනෙක් මේ ಜಾතිවාදී අවශ්‍යර කිසි කෙනෙක් කියලා වැලි කැටයක් දාලා තියෙනවද? ඒ ජනතාව වෙනුවෙන් මොකද කරේ? මෙතන ඇවිල්ලා ಜಾතිවාදයක් අවශ්‍යර එක් කරන්නේ. එතකොට ඒගොල්ලන් හිතනවා සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ වෙන් කරාට පස්සේ අපි වෙන් කරගෙන කෑ ගහනකොට ඒ මිනිස්සු ආපෝ ඡන්ද දෙයි කියලා. ඔක තමයි හිතන්නේ. ඒක නෙමෙයි විය යුත්තේ. මේක හිතන්න. මෙහෙම කරලා මේ පාර්ලිමේන්තුවට එනවටත් වැඩක් නැහැ. ಜಾතිවාදී අවශ්‍යලා ඒ මිනිසුන්ට අහිංසක මිනිසුන්ව තවත් බිල්ලට දෙන එක නෙමෙයි විය යුත්තේ. අපි මේ රට බේරගෙන මේ රටේ සියලු දෙනා එක්සේසත්ව එකට ඉඳගෙන වැඩ කරන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපි කටයුතු කරන්න ඕනේ ඒකට. අන්න එතනට ගියා නම් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. එහෙමනේ අපි දකින්නේ. ඒක නිසා අපි දැන් මේ දවස්වල කුඩුකාරයෝ මද්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අල යුක්තිය මෙහෙම කරන අපේ ටිරානාලස් මැතිතුමා, නව පොලිස් මැතිතුමා, ත්‍රිවිධ හමුදා මේ සියලු දෙනා එකතු කරලා ලොකු කාර්යයක් කරනවා. ඒකටත් අපි දකින්නේ මොකද්ද මේ? ප්‍රෙස් කොන්ෆරන්ස් තියනවා, FB එකේ ගහනවා. ඇයි මේ කරන දෙයට? මේ කුඩු වසංගතය මුළු රටම විනාශ කරනවා. මුළු ලංකාවම විනාශයි. දරුවෝ විනාශයි. අහිංසක දරුව අපේ පැතිවලටත් දැන් ගිහිල්ලා බදුල්ල දිස්ත්‍රික්කයේ මේ අහිංසක ගොවිබිම් අහිංසක ජනතාව කෙලවරේ ඉන්න මිනිසුන්ට
අහිංසකම ජනතාවගේ දරුවක් දැන් කුඩු ගන්න තත්ත්වෙට පත් වෙලා සල්ලි හොයාගන්න කොහෙන් හරි සල්ලි හොයාගෙන කුඩු ගහනවා මේ තැනට ගෙනල්ලා මේක විනාශ කරන්න මේක නවත්තන්න කටයුතු කරලා ප්‍රතිඥා දීලා කෑ ගහනවා නම් අපේ ගරු අමාත්‍යතුමායි වෙලා කියනවා මේ කෙසේ හෝ නවත්තනවායි කියලා එහෙම නවත්තනවා කියනකොට අපි එකතු වෙලා මේ 225 මොකද්ද කරන්න ඕනේ 225 එකතු වෙලා උදව් කරන්න ඕනේ 225 එකතු වෙලා උදව් කරන්න ඕනේ විපක්ෂ පක්ෂ විදියට කෑ ගහගන්න එක නෙමෙයි වෙන්න ඕනේ මේ කුඩු නවත්තනවා නම් අපේ දරුවෝ අපේ අනාගත පරපුර විනාශ වෙනවා නම් මේක මේකෙන් ජයග මේකෙන් ගොඩගෙන්න නම් අපි 225 එකතු වෙලා කතා කරන්න ඕනේ මොකද්ද 225 එකතු වෙලා කතා කරන්න අපි මේකට සියලු දෙනා කැමති අපි මේක ඉවර කරන්න මේක අවසන් කරන්න කුඩු වසංගතය අවසන් කරන්න මේ මිනිස්සු අල්ලලා දෙන ක්‍රමවේදයක් හදන්න මේව තමයි කතා කරන්න හැබැයි මේකේ මොනවද කියන්නේ මේ කියන්නේ ඒගොල්ලන්ගේ බේරන් අවශ්‍ය සමහර අය කතා කරන්න මේ දේවල් සමහර උදේ ඉඳන් අහගෙන හිටිය සමහර දේවල් මොකද්ද මේ කියන්නේ අපි දකින ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කතා කරන දේවල් Facebook එකේ දකිනවා එහෙම නෙමෙයි වෙන්න ඕනේ ඔක්කොම එකතු වෙලා අර යුද්ධය අවසන් කරන වෙලාවේ 2009 අපි රටම එකතු වුණා වගේ මේ වසංගතය අවසන් කරන්න එකතු වෙන්න නේද ඕනේ අන්න එදාට තමයි මේ රට ජය ගන්න පුළුවන් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ ඒක තමයි අපිට මේ වෙලාවේ දකින්නේ ඉතින් ඒම නිසා මේ අහිංසක දරුවන්ව බේරගන්න නම් අපි ඒ ආකාරයෙන් කටයුතු කළ යුතුමයි එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඊළඟට ජල ශාස්ත්‍රීය පනතේ අවශ්‍යතාවය ඇයි මේ පනත ගේන්නේ ඇයි මේ අපි මේ පනත ගේන්නේ ජල ශාස්ත්‍රීය පනත ගේන්නේ ඇයි අපේ රට මේ වෙලාවේ මේ වෙනකොට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සංස්කෘතික වශයෙන් ශීඝ්‍ර පරිවර්තනයක් වෙන වෙලාවක් අපි අනිත් එක ආර්ථික වශයෙන් ගොඩක් වැටලා ඉන්න වෙලාවක් අපි මේ රට හදන වෙලාවක් යම්කිසි මට්ටමකට රට ගෙනල්ලා දැන් ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයේ යම්කිසි තැනකට ගෙනල්ලා අපි සීරෝ වෙච්ච සීරෝ වෙලා තිබ්බ එකක් දැන් යම් තැනකට උස්සලා තියෙන යම්කිසි මට්ටමකට යම්කිසි තැනකට ගෙනල්ලා දැන් අපි තව තව දැන් පනත් හදනවා වගේම මේ පනත් වලින් එන අපේ රටට වෙන සේවය සිත ඩොලර් මිලියන 52 කතර ප්‍රමාණයක් හැදෙන රටට විදේශ විනිමය ගලාගෙන ක්‍රමවේදයක් මේ හදන්න යන්නේ මේ පනත තුලින් ඩොලර් මිලියන 52ක් විතර අපේ රටේ මේ සාගරයෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ අපේ රටේ සාමාන්‍යයෙන් භූමි ප්‍රමාණයෙන් සත්ගුණයක් තියෙන්නේ අපේ වගේ භූමි ප්‍රමාණ ශ්‍රී ලංකාව වගේ සත්ගුණයක් විතර අපේ සාගර ප්‍රමාණය තියෙනවා සාගර ප්‍රමාණය 30 අවුරුදු කුරු යුද්ධයක් තිබ්බ කාලේ මේකේ ප්‍රයෝජන ගන්න බැරි වෙන්න ඇති අපිට අපිට ප්‍රශ්නයක් තිබ්බා ඒ වෙලාවේ නාවික හමුදාවට තිබ්බා වෙනම වැඩ කරන්න ඒ වගේම අනිකුත් ක්‍රියාමන් වලට මුහුදු ක්‍රියාන් වලට සමහරවල් සම්බන්ධ වෙන්න බැරි වුණා මේක නිසා තමයි අපි මේ පිටිපස්සට ගිහිලා තියෙන්නේ දැන් මේ නැගිටින වෙලාවක අපි මේ බලන්නේ මේ හැම අංශයන් තුලින්ම මේ පනත් එකතු කරලා හැම අංශයන් තුලින්ම ඉස්සරහට ගන්න හදන්නේ ඉතින් අපි රට විශේෂයෙන්ම පීඩලා තියෙන්නේ ලෝකේ කාර්ය බහුලම නාවික ගමන් මාර්ගයක කාර්ය බහුලම නාවික ගමන් මාර්ගය තමයි අපේ රට පීඩලා තියෙන්නේ අපි හම්බන්තොට වරාය හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය එදා හැදුවේ ඇයි ඇයි අපි වරාය හැදුවේ මෙන්න මේක ටාගට් කරලා අපි හැදුවේ වරාය අපේ කාර්ය බහුලම නාවික ගමන් මාර්ගයේ තියෙන ගමන් මාර්ගයක තියෙන ස්ථානයක් නිසා වරාය හැදුවා අපි බලාපොරොත්තු වුණේ ඒකෙන් ජලය ලබා දෙන්න නැවුවල්ට කෑම බීම ලබා දෙන්න ඉන්ධන ලබා දෙන්න ඒව සේවයන් සපුලා අපිට දිනා ගන්න තිබ්බ අපේ රට දියුණු කරන මට්ටමකට ගන්න තමයි අපි වරාය හැදුවේ ඒ අපේ තියෙන මේ සමුද්‍රයෙන් ගන්න තිබ්බ එහෙම නැත්නම් මේ මාර්ගයේ ගන්න තිබ්බ අපි වාසියක් එහෙම තමයි අපි ඒක උත්සාහ කරේ ඒක තමයි අපේ අවශ්‍යතාවය වුණේ ඉතින් අපි ප්‍රයෝජන ගන්නවද ඒකෙන් ඒකත් ප්‍රශ්නයක් ඇයි අපි විශේෂයෙන්ම සාගරය ගැන කතා කරන අපි විශාල වශයෙන් කතා කරන රටේ කතා කරන්නේ දීවර සම්බන්ධ දීව ආර්ථිකයට ගැන පමණයි කතා කරන්නේ අපිට කොච්චර දේවල් තියෙනවද මේ මහුදු මාර්ග මාර්ගික අපි ක්ලියර් කරලා දෙන්න ඕනේ අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ මහුදු මාර්ග ටික මුහුදු මාර්ග මම දන්න විදිහට නාවික ගමන් වාර 39000ක් විතර තියෙනවා. ඒකෙන් 18000ක් විතර අපිට ඒ නාවික ගමන් කියලා අපිට ගන්න පුළුවන්. නාවික ගමන් වාර එක නැවකට නැවක් දෙපොදු මේ යන ප්‍රමාණයන් එක මාසෙකට. ඉතින් ඒකෙන් අපිට කොච්චර ලාභ ලබන්න පුළුවන්ද? අපි මේ මාර්ගයේ ගමන් කරනකොට අර ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් වගේ තමයි කාඩ් එක දුන්නම ඒගොල්ලන්ට ඒ බීලා සල්ලි ගන්නකොට ඒගොල්ලන්ට ඒක ගමනාගමනේ අපේ තුලේ අපේ මුහුදු මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. හැබැයි අපිට ක්‍රමවේදයක් හදලා නැහැ. අපි කලින් මීට අවුරුදු 60-70කට කලින් තියෙන දෙයක් කලින් තියෙන ආකාරයෙන් තමයි අපි තාම තීරණය කරලා තියෙන්නේ. ඒක ආකාරයෙන් තමයි අපි මුහුදු මාර්ගය සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලසුම් හදලා නැහැ. දැන් ඩිජිටල්. දැන් අපි යන්න ඕනේ එතනට. අපි සාගරේ අපි ගොඩක් ඉස්සරහට යන්න ඕනේ. අපිට මේක গোল্ডන් ඔපචුනිටියක්. මේ වෙලාවේ අපි ගන්න ඕනේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න නැති එක තමයි අපිට තියෙන දුක. සාමාන්‍යයෙන් 1974 මුදේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නෛතිකව බලාත්මක කිරීමට තමයි මේ පනත ගේන්නේ. ඒ නෛතිකව බලාත්මක කරන්න ඕනේ. සෝලා SOLS කියන එක. ඉතින් එම නිසා මේ දේවල් කරනකොට අපි සැලසුම් සාගතව කරන්න ඕනේ. ඒකට තමයි මේ කටයුතු කරන්නේ. ඒක විශේෂයෙන් මතක් කරන්න මේක වෙනමම මේ මේ පනත තුළින් හැදෙන මේ ආයතනය වෙනම ආයතනයක් ඒක. වෙනම ආයතනයක්. මේක නාවික හමුදාව කියලා නෑ. නාවික හමුදාව නෙමෙයි. මේක වැරදි අර්ථකථනයක් දෙනවා මම දැක්කා. නාවික හමුදාව නෙමෙයි. මේක වියුත් නාවික හමුදාවෙත් කොටස් ඉන්නවා. ඒකට ඒ සබ්ජෙක්ට් එකේ ඒ විෂයේ උපරිම දැනුවත් ආචාර්යවරු මහාචාර්යවරු ඇතුළු කණ්ඩායමක් එක තමයි වැඩ කරන්නේ. ඒතර වෙන අයට රෙක්‍රූට් කරනවා ඒක ඒකට එකතු කර ගන්නවා. ඒක තවත් අය ගන්නවා. අරගෙන තමයි මේ කණ්ඩායම හැදෙන්නේ. හැදිලා අපේ රටේ ගවේෂණ කරන ආරායතනේ ඒක විශාල සේවයක් කරා මේ වෙනකම් වුන් කරනවා වුනුත් එකතු කරගෙන සියලු දෙනාම එකතුව තමයි මේ යාන්ත්‍රණය හැදෙන්නේ. හැදිලා අපිට තියෙන මේ මැප්ස් එක මේ මැප් එක හරියට හදාගන්න එක මේ සාගර කලාපවල තියෙන මැප් එක හදාගන්න එක අපි ග්‍රිඩ් එක අපි ග්‍රිඩ් සර්ජෙන් තමයි අපි භාවිත කරන හමුදාවේ අපි භාවිත කරන ග්‍රිඩ්ස් ඒ වගේ මේ 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 මේකේ මේකේදී අපි එළියේ භාවිත කරන හැදෙන ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදය හදාගන්න එක තමයි කරන්න ඕනේ.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි. ඔව්. ඒ වගේ ඉතින් අපි ජල අපි මේ සාමාන්‍යයෙන් ජල ශාත්‍රීය කර්තේ නිසි නියාමනයකට යොමු කරන්න ඕනේ. නියාමනයක් නැතිකම නිසා තමයි මේ අපිට මේ ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. අපි අපේ ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අධිසංවේදී සාගර දත්තයන් බාහිර පාර්ශ්වයන් වෙත ගලා යාම වළක්වන්න පුළුවන් අපිට. අපිට ගලා යාම වළක්වන්න පුළුවන්. ඒවට මේ එළියට යන දත්ත අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟ ජල ශාත්‍රීය කටයුතු වලින් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම රටට ගලාගෙන එන්නේ. අපේ රජයට එන්නේ, අපේ රටට එන්නේ. මේ රටට එන ඒ මුදල් ගලාගෙන කෙලිම ගන්න පුළුවන් ඒ ටික. ඊට පස්සේ සුසුකම්ලත් ජල ශාත්‍රීය මිනින්දෝරු පමණක් වගේම සාධකලේ අදාළ කාර්යය සිදු කරන්න පුළුවන්. ඒතර අපි සිස්ටම් එකක් තියෙනවා. අපේ රටේ අවට තියෙන මුහුදේ අපි ප්ලෑන් කරලා සැලසුම් කරලා මේ පාරවල් ටික හදලා දුන්නාට පස්සේ මේ මාර්ග ටික මුහුදු මාර්ග ටික හදලා දුන්නම අනෙක් නැව් ගමන නාවික ඒ මේ නාවික නැව් වලින් ඒ අවශ්‍ය අපිට ඒ මුදල් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඔවුන්ට ඒ ටිකට් එක දීලා ඔවුන්ට ඒ පර්මිෂන් එක දීලා අපිට ගන්න පුළුවන්. ඒනකන් එහෙම දෙයක් සිදුන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක තමයි අවශ්‍ය. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා අපි එදා නාවික මම දැක්ක ආංශික අධීක්ෂණ කාර්යක සභාවේදීත් මම දැන් කතා කරන වෙලාවේ ගරු මන්ත්‍රීතුමාට පොඩි වෙලාවක් දෙන්න දැක්කා ඒක කතා කරන දේවල් එක්ක ඒ ඔවුන් ඉතාම පරතරයට ගිහිලා ඔවුන් හොඳ අධ්‍යයනයක් කරලා තමයි මේ කටයුත්ත සිදු කරන්න යන්නේ. මේක කරන එක ඉතාම වැදගත්යක් බවට පත් වෙනවා. ඒක නිසා මම ගරු මන්ත්‍රීතුමනි ඉල්ලා සිටින්නේ මේකට සහයෝගය ලක්වන්න. අපිට ඩොලර් මිලියන 52 ඉදිරි ප්‍රමාණයක් රටට ගලාගෙන එන අපිට වැහිලා තිබ්බ දෙයක් අරින්න හදන්නේ. ඒකට අපි සහයෝගය දිය යුතුයි. ඒකන නාවික හමුදාව විතරක් නෙමේ අනිකෝ සියලුම ආයතනයකට සම්බන්ධ වෙලා ඒ ආයතනයක් වශයෙන් ඉස්සරහට එනවා නම් ඒක තමයි අපේ අවශ්‍යතාවය. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ආයතනයට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකාව තුල මේ ආයතනය වගේම ඒ වගේම මේ සාගර කටයුතු ඉතාම හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා
ප්‍රාර්ථනා කරමින්